නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 විධිවිධාන සහ 20 අගෝස්තු 28 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව 9 වැනි පාර්ලිමේන්තුවේ 1 වැනි සභා වාරයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම පිණිස නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව පාර්ලිමේන්තුව දන්වන කැමැත්තේ ආචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, පවිත්‍රාදේවි වන්‍යාරච්චි මැතිනි, නාමල් රාජපක්ෂ මහතා, මොහාන් ප්‍රියදර්ශන සිල්ලා මහතා, සිසිර ජයකොඩි මැතිතුමා, රාජිත සේනාරත්න මහතා, චන්දිම වීරක්කොඩි මහතා, ගෝවින්දන් කරුණාකර මහතා, හෙක්ටර් අප්පුහාමි මහතා, ඉම්රාන් මහරුක් මහතා, හර්ෂන් රාජකරුණා මහතා, ප්‍රේමනාත් දොළවත්ත මහතා, මధుර විතානගේ මහතා, සාගර කාර්යව සම්මෙත් මහතා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා, ඉපිලේකනාදි පිළිගැන්වීම වැවිලි කර්මාන්තමැතිතුමා.
රජ ගිරුම් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු සුපරණ වාර්තාවේ වැවිලි අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම රොමේෂ් පතිරුණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල මාම්පිටිය වක්වැල්ල පාර අංක 206(1)(k) ධර්ණස්ථානයේ පදිංචි එන්.කේ. නානායක්කාර මහත්මියගේ ලැබුණු පෙත්සමක්ද, අම්බලංගොඩ තිලකපුර ප්‍රොවිඩන්ස් වත්ත අංක 48(a) ධර්ණස්ථානයේ පදිංචි කේ.කේ. ආරියලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමද, ගාල්ල වක්වැල්ල බටුවන්තුඩාව පරදුව වත්ත යන ලිපිනෙහි පදිංචි කෝලිත බාලපටන්දි මහතාගේ ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
ගරු කතානායකතුමනි, කඩුවල හේවාගම සමගිමාවත අංක 299 පහඩී ධර්ණස්ථානයේ පදිංචි ඒ.එම්. ලීලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
සුජත් පන්දුල මහතා.
ගරු කතානායකතුමනි, බ්‍රත්කොහු පිටිය උඩපොත සිවගිරිවත්ත ලිපිනෙහි පදිංචි එච්.පී. ප්‍රේමවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ සෞඛ්‍යමත්තුමේකින් අසීමි. උද්දික පතිරණ මැතිතුමා සෞඛ්‍යමත්තුමේකින් අසීමි.
මම අහනවා. ශ්‍රී ලංකාවේ දැන්ට පවතින ආවේනික ඖෂධ සාක විශාල ප්‍රමාණයක් තියෙන බව පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ඔව්. 2008 දී ආයුර්වේද දෙපාර්තමේන්තුව ICRF ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑමී ඒකාබද්ධ ප්‍රකාශයට පත් කරන ලද කරුණු අනුව දැන්ට හඳුනාගෙන ඇති ඖෂධීය ශාක එහි සඳහන් වෙනවා. එවැගේම එහි 2 වැනි සහ 3 වැනි කොටසට අදාළ පේට්මන්ට් අයිතිය පිළිබඳ ප්‍රශ්න දේශී සෞඛ්‍ය අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විෂයපතයට අයත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම වනසත්ත හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපන්තට අදාළව වනජීවී රැකවරණ අලිවැටවල් හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම වන සංරක්ෂණ ආඥාපන්තට අදාළව නැවත එම අමාත්‍යාංශයටත් පැල ඇටි ආරක්ෂා කිරීමේ පන්ති පොහොර නිෂ්පාදන සැපයුම් රසායනික පොහොර කෘමිනාශක හා නියාමනිපිලන් රාජ්‍ය අමාත්‍යාංශයටත්, උද්විත උද්‍යානාංශයේ සංචාරක අමාත්‍යාංශය හා උද්විත උද්‍යාන දෙපාර්තමේන්තුවටත්, බුද්ධිමේ දීපල පන්ත ජාතික බුද්ධිමේ දීපල කාර්යාලය වෙතත් යොමු කර පිළිතුරු ලබාගත හැකි බව සඳහන් කරනවා. එවැගේම ගෞරවනීය මන්ත්‍රීතුමා සඳහන් කළ තියෙන ආයන්න ශ්‍රී ලංකාවේට ආවේනික ඖෂධීය ශාක පිළිබඳ සම්මිශ්‍රණයක් සිදු කර සිටේද පිළිතුරු ඔව්. 1999 වර්ෂයේ සිට 2004 දක්වා ලෝක බැංකුව ආධාර මත දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරලද ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සංරක්ෂණ හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියමගින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයතනයේ පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය විශ්වවිද්‍යාල සහභාගිත්වයෙන් දිවයිනේ තෝරාගත් ඖෂධීය ශාක බහුල ලෙස කලාප පහක ඖෂධ ශාක හා ආවේනික ඖෂධ ශාක පිළිබඳ සම්මිශ්‍රණයක් සිදු කර තියෙනවා. ඒවගේම තවද ලෝක පරිසර සංරක්ෂණ සංගමය මගේ ප්‍රකාශයට පත් කරන ලද රතුදත් ලැයිස්තුව සඳහා සිදු කරන සම්මිශ්‍රවලදීද ආවෙනික ඖෂධීය සාක හඳුනාගෙන තිබෙනවා. එතුමා අහන තියෙන ඊළඟ ප්‍රශ්නය, එවැනි ඖෂධීය සාක සංඛ්‍යාව කවරේද? ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඖෂධීය සාක 173ක් වෙනවා. ඒ වගේම එහි ඉතිරි කොටස් පිළිබඳව පේට්මන් බලපත්‍රයේ හිමිකාරත්වයේ සහ එහි ආර්ථික වටිනාකම් පිළිබඳව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අදාළ නොවනවා. ඒ නිසා ඒ අදාළ එම අමාත්‍යාංශ මගින් පිළිතුරු ලබා ගැනීමට පුණුවන් බව සඳහන් කරනවා.
අනාගතතුමනි, මම විශේෂ බාර රාජ්‍යමතුමාට සුදුවන්ත වෙනවා. එතුමා හොඳ පිළිතුරක් ලබා දුන්නා. මම ඔබතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්නට කැමති, දැන් මේ වෙනකොටත් අපිට ආවේනික ශාක විශාල ප්‍රමාණයක් ඒ පේටන් බලපත්‍ර අපිට නැතුව විදේශ රටවලින් අරගෙන තියෙනවා. අපි ඒකෙන් එමුකෝ ඔබතුමාගේ විශේෂපතේට අදාළව. දැන් උදාහරණයක් විදිහට කොතලහිඹටු වල සාරය නැත්නම් එක්ස්ට්‍රැක්ට් එක පාවිච්චි කරලා තමයි, එක්ස්ට්‍රැක්ට් එකෙන් තමයි ගොඩක් වෙලාවට මේ දියවැඩියාවට දාලා ඖෂධ නිෂ්පාදනය කරන්නේ. දැන් ලංකාවේ ඔය කතරගම වගේ ප්‍රදේශවල කොතලහිඹටු වලින් හදපු කෝප්පෙට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. මීට අවුරුදු 2කට කලින් රුපියල් 1000ක් වෙච්ච ඒ වගේ කොතලහිඹටු ලීයෙන් හදපු කෝප්පයක් කරු කතා නැගෙන දැන් රුපියල් 3000යි. ඒතොර දැන් මේ නිසාම කොතලහිඹටු ගස් විශාල වශයෙන් කැපීමක් සිද්ධ වෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති, දැන් විදේශ රටවල් උරුම කරගෙන තියෙනවා අපේ මේ පේට් අපේ පේටන් අයිතිය නැත්නම් අපි ගත යුතු පේටන් අයිතිය උරුම කරගෙන තියෙනවා මේ ඒකදේශික ඖෂධීය ශාක. මේවා ආපෞසරයක් අපිට උරුම කරගන්න පවතින නීතිමය තත්ත්වය තුළ සාකච්ඡාවකට මුල පුරලා ඒකට විරුද්ධ සිදු කරගන්න අමාත්‍යංශය විදියට දිගු දුර දැක්මක් එක්ක අමාත්‍යංශ අවධානය යොමු කරලා කටයුතු කරමින් තියෙනවද නැද්ද? ඇයි එහෙම බැරි?
අර මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ ඖෂධීය ශාක වර්ග පිළිබඳව බොහෝ අනපනත් සහ නීති සකසලා තියෙන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් නෙමෙයි. බොහෝ විට ඒවා වන සංරක්ෂණ ආඥා පනතත්, වනසත් සහ උක්ෂලතා ආරක්ෂක පනතත්, පැලෑටි ආරක්ෂා කිරීමේ පනතත් ආදී පනත් මගින් තමයි මේ බොහෝ ප්‍රතිපාදන නීතිමය කරුණු ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙන විටත් එම අමාත්‍යාංශයත් සමග එකතු වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සහ සාකච්ඡාවක් සිදු කරමින් යනවා අපිට ආවේනික ඖෂධීය සාක සංරක්ෂණය කිරීම පිළිබඳව. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු පරිදි වාණිජමය වශයෙන් වටිනාකමක් සහිත මෙම භෝග විශේෂයෙන්ම වගා කිරීම සඳහා දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අපි අඳුරගෙන තියෙනවා. ඒ සඳහාත් අපි සුවධර්ණී නමින් මේ වැඩසටහන් දැන් තවත් ආරම්භ කරලා තියෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මේ කොරෝනා ව්‍යසනයත් එක්ක Facebook වගේ සමාජ දාලා වෙබ් අඩවි තුනත්, ඒ වගේම වෙබ් අඩවි තුනත් නානා ප්‍රකාර උදවිය, නානා ප්‍රකාර මේ ආයුර්වේද ඖෂධ ගැන විවිධ සඳහන් කිරීම කරනවා. දැන් මේවා තුල ප්‍රමිතියක් ඇති වගේම ප්‍රමිතියක් නැති ඒවාත් තියෙනවා. ඔබතුමා අහලා ඇති 1950 දශකයේ අර මේ ගරු කතානායකතුමනි මේ මහා දවල් සූර්යා රාහු අල්ලපු වෙලාවක පත්‍රයක පළ වෙලා තිබිච්ච වදකහා සුදියක රෙසිපි එකක් බීලා බරගානක් බඩේ මේ ලූස් මෝෂන් නැත්තම් බඩේ ලියෑම නිසා රෝහල් ගත කරා. අර ගීතේකුත් තියෙන්නේ බයිලා විවනේද වදකහා සුදි. එතකොට මේ කොහේ හරි මොහකාරී තිබුණම අපේ රටේ මිනිස්සුත් හිතනවා ඒක සත්‍යයක්, පරම සත්‍යයක් කියලා. දැන් හැබැයි ඒ අතරේ සත්‍ය වශයෙන්ම කොරෝනා සම්බන්ධයෙන් කරපු යම් යම් පරිේශන වලට අදාළ මේ වගේ දේවල් ලියාපදිංචි කරගැනීමේ ගැටලුවක් තියෙනවා. මම ඔබතුමාට මේ WhatsApp නම්බරේ දුන්නොත් මම එවන්නම්. මේ ඔබතුමාගේ ප්‍රදේශයේම කඩවත වෛද්‍යවරයෙක්, ආයුර්වේද වෛද්‍යවරයෙක් දුම්මුට්ටිය මේ විෂබීජ හරණයට දුම්මුට්ටිය නිෂ්පාදනය කළා තියෙනවා. නමුත් ඒක ලියාපදිංචි කරගන්න ගියාම ආයුර්වේද දෙපාර්තමේන්තුවට කියනවා අපි දුම්මුට්ටියට අනුමැතිය දෙන්නේ අමු කොළ තියෙන ඕන වේලුණු දෙයක් විදිහට තියෙන පුළුවන් කහ මේ ඉඟුරු විතරයි. අනිත ඔක්කොම අමු කොළ වර්ග තියෙනවා. හැබැයි දැන් යම් නිෂ්පාදන කාලෙන් කාලට වෙනස් විදිහට අලුත් විදිහට එන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රසස්ත. හොර එකක් නෙවෙයි. හැබැයි මේ හොර කීප දෙනෙක් හින්දත් තිබෙන පාරම්පරික නීති රීති හින්දත් දුම්මුට්ටිය කිව්වොත් ඒක තියෙන්න ඕන වේ අමු හේව විතරමයි. වේලික්ක දෙයකට තියෙන්න පුළුවන් ඉඟුරු විතරයි. මේ වගේ වුණාම
නවතින මන්ත්‍රීතුමා ගර්භතුමාගේ කතාව දිග වැඩි.
නව නිෂ්පාදකයා බෙලහීන වෙනවා. නව නිෂ්පාදකයාගේ උනන්දු අඩු වෙනවා. එනිසා මේ වගේ අයට ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඇයි බැරි පුවත්පත් නිවේදන, අන්තර්ජාලය හරහා නිවේදන, රූපවාහිනී නිවේදන, ගුවන්විදුලි
නිවේදන පළකලා
මේ සම්බන්ධ අලුත් නිෂ්පාදන තියෙනවනම් මෙන්න කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට ඉදිරිපත් කරන්න. කමිටුව ඒ ගැන ගැඹුරු විශ්ලේෂණයක් කරනවා. එහෙම නැතුව මේක බෑ, අමු කොළ විතරයි තියෙන්න පුළුවන්. එහෙම නැතුව එහෙම
ක්‍රමවේදයක්
ගරු කථානායකතුමනි, දියුණුවයි සම්මත බටහිර රටවල් වල වෛද්‍ය විද්‍යාව පවතින රටවල් අද මේ වසංගත තත්ත්වය හැමයේ බරපතල ලෙස කඩා වැටෙද්දී අපේ හෙළ පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ ශක්තිය නිසා තමයි අපි මෙතරම් ප්‍රතිශක්තිකරණයකින් යුතු රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ දීර්ඝ කාලයක් පැවතෙන බෙහෙත් රාශියක්, ඖෂධ රාශියක් ඉතාම ප්‍රබල ලෙස අපේ රටේ ජනතාව මේ වන විටත් ප්‍රතිශක්තිකරණ වර්ධක විදියට භාවිතා කරනවා. විශේෂයෙන්ම අපි මේ අමාත්‍යාංශයේ වැඩබාර ගැනීමෙන් පසුව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දේශීය ඖෂධ විමසීමේ ජාතික කමිටුවක් පත් කර ලැබුවා. ඒ කමිටුව පුළුල් කර ලැබුවා. ඒ කමිටුව මගින් දැන්ටමත් ඔබතුමා ප්‍රකාශ කරන පරිදි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉදිරිපත් වෙන අපේ පාරම්පරික වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු විසින් ඉදිරිපත් කරන විවිධ බෙහෙත් වට්ටෝරු පිළිබඳව අපි අධ්‍යයනයක් කරනවා. ඒ පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵල අනුව තමයි මේ විශේෂඥවරුන් විසින් ලබා දිය යුතු ඖෂධ පිළිබඳව නිර්දේශ කරන්නේ. ඒ නිසා පෞද්ගලික මට්ටමින් විවිධ අය කවර විදිහේ අදහස් ඉදිරිපත් කළත් අපිව බැහැර කරන්නේ අපේ පාරම්පරික හෙළවෙදකමේ මේ ශක්තියින් විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. සුවපත් කිරීමේ බලය තියෙනවා, ප්‍රතිශක්තිකරණ බලය තියෙනවා. නමුත් අපි මේ ජාතික කමිටුව විසින් නිර්දේශ කරන ඖෂධ පමණයි දැනට බොහොම පරිස්සමෙන් භාවිතා කිරීම සඳහා නිර්දේශ කරන්නේ. ඔබතුමා ප්‍රකාශ කරන පරිදි වෙන කාරණා පිළිබඳ අපි නිරතුරු
විමසිලිස්. බොහොම ස්තුතියි. මරික්කාර් මන්තිතුමා.
කථානායකතුමනි, කොළඹ 15 මේ ආවේ මරියා විද්‍යාලයේ ගැටළු පිළිබඳ ප්‍රශ්න මම අහනවා.
ගරු කථානායකතුමනි, ගරු SM මරික්කා මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක දැනට පවතින ගුරු පුරප්පාඩු ඉදිරියේදී බඳවා ගන්නා ගුරුවරුන්ගෙන් සම්පූර්ණ කිරීමට නියමිතේ වැඩපිළිවෙලක් තියෙනවා. අයන්න දෙක මේක මම දන්නවා. විදුහලේ කුඩා ක්‍රීඩාංගණය පාසල් ගොඩනැගිලි වලින් වට වී ඇත. මේ නිසා වැසිටලයේ රැස්වීමක් සිදුවන නමුත් පැය දෙක තුනක් තුළ ජලය සම්පූර්ණයෙන්ම බැස යයි. තවද අවට ගොඩනැගිලි නිසා පාසලෙන් බාහිරව ජලය බැස යෑම හොඳින් සිදු නොවේ. ඒක හරි. පාසලෙන් බාහිරව ජලය හොඳින් බැස යෑමට අදාළ ක්‍රියාමාර්ග කොළඹ මහනගර සභාව මගින් සිදු කළ යුතු අතර ඒ කොටස බාර වෙන්නේ මහනගර සභාවට. පාසල තුල රැස්වන ජලය බැස යාම විධිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. ඒක අපේ අමාත්‍යංශයෙන්. එනිසා ආයන්න හා ඈන්න අදාළ නොවේ. ගරු කථානායකතුමනි,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේක පිළිතුරු ලබා දීම සම්බන්ධව. දැන් මේ මම අහන්නේ, දැන් මම කලින් වතාවෙදිත් අහුවා, දැන් පළාත් සභා එහෙම ලොකු ක්‍රියාත්මක මට්ටමක නැහැ. දැන් ඒ තුළ ඔබතුමාට පුළුවන්ද කියන්න, දැන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පළාත් සභා පාසල් වල තියෙන ගුණාත්මක වර්ධනය, ඒ කියන්නේ ප්‍රතිඵල ලබාගෙන සඳහා පාසුකම් ලබා දෙන්න ඕනනේ, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් තියෙනවද, ඒ සඳහා කොච්චර මුදලක්ද මේ වැය කරන්න බලාපොරොත්තු වෙනවද, ඒ වගේම ඔබතුමාලාගේ අර ජාතික පාසල් ප්‍රතිපත්තිය තුළ උතුරු කොළඹ ආසනයට ජාතික පාසලක් ලබා දෙනවද කියන එක අහන්න කැමතියි.
ජාතික පාසල් ලබා දීම සම්බන්ධයෙන් අපි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. පළවෙන අදියරේදී එකම ජාතික පාසලකුත් නැති ප්‍රාදේශීය ලේකම් කොටස් වලට තමයි ප්‍රමුඛත්වය දීමට බලාපොරොත්තු වෙන්නේ. සමස්ත වැඩපිළිවෙල ආරම්භ කරනවා පළවෙන අදියරේ. ප්‍රමුඛත්වය දෙන්නේ එවැනි ප්‍රදේශවලට. ඌරමගේ ප්‍රශ්නේ පළවෙන කොටස, ඕ දැනට පළාත් සභා මැතිවරණ පවත්වපු නැති නිසා ඒ පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉතින් ඒ තත්වයේ निराකරණය වෙනතුරු අපේ අමාත්‍යංශය හරහා මධ්‍යම රජයේ විසින් මේ වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඒ වැඩ කටයුතු කිරීමේ වගකීම අපි බාර ගන්නවා.
ගරු කථානායකතුමනි, මගේ මේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ 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 ප්‍රශ්නේ මේ අධ්‍යාපන ඇමතුමාගෙන්ම නෙමෙයි අහන්නේ. දැන් මේ කොළඹ මැණින් වෙළඳ පොළ දවස් 35කට වැඩි වහලා, දැන් අගමැතිතුමා ඊයේ පෙරේද ගිහිල්ලා මේ විවෘත කරා පෑලියගොඩ මැණින් වෙළඳ පොළක්. දැන් මිනිස්සු හිතන් ඉන්නේ මැණින් වෙළඳ පොළ පෑලියගොඩට ගෙනිහිල්ලා කියලා. නමුත් ඒක හිටපු වෙළඳන්ට තවම කඩකාමර ලබා දීලා නැහැ. එතකොට මේ ව්‍යාපාරිකයන්ට ආදායම් නැති වෙලා තියෙනවා. ඇත්තටම මම වෙළඳ ඇමතුමා ඉන්දිය කියලා බලාපොරොත්තු වෙනවා. මොකද වෙළඳ ඇමතුමා ගිහිල්ලා දැන් එතුමාගේ 27 ආර්ථික මධ්‍යස්ථානත් අයින් කරලා තියෙනවා. එතකොට මේකේ වගකීම කාටද යන්නේ? මේක කවදද මේ වෙළඳ පොළ ලබා දෙන්නේ? මේක සක්‍රීය තත්ත්වයට ගියන්නේ කවද්ද කියන එක අපි අහන්න කැමති මේ කථානායකතුමා. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා හරි මේ සභා නායකතුමා හරි මේක සම්බන්ධව මේ උත්තරයක් දෙනව නම් මේ හොඳයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඇහෙන්නේ නැහැ පොඩ්ඩක් කිය.
ගරු කථානායක
හරි, ඔක වෙනම ප්‍රශ්නකින් අහන්න. බොහොම ස්තුතියි. මොහමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා,
මම අහනවා ගරු කථානායකතුමනි,
අග්‍රාමාත්‍යා මුදල් ඇමතුමාගෙන්.
ගරු කථානායකතුමනි, මම මුසාමිල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය අයන්න, වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ තබ ප්‍රමාණය පිළිතුර ඇමුණුම එක වශයෙන් මා ඉදිරිපත් කරනවා. අයන්න දෙක පිළිතුර ඇමුණුම දෙක වශයෙන් ඉදිරිපත් කරනවා. ආයන්න තුන පිළිතුර ඇමුණුම තුන වශයෙන් ඉදිරිපත් කරනවා. ප්‍රශ්නය ආ, උත්තරය රුපියල් මිලියන 63,708. ප්‍රශ්නය ආයන්න පැන නොනගී.
දරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් රුපියල් මිලියන 63,708කට පහුගිය ආණ්ඩුව කාලේ තඹ ආනයනය කළා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපේ රටේ එකතු වෙනවා උණ්ඩ හරහා සහ විවිධ දේවල් හරහා තඹ එකතු වෙනවා IDB එකට. ඒ තඹ වලින් පිත්තල වැඩ, ඒ වගේම සොයිබ, සරණේරු සහ විද්‍යුත් නිෂ්පාදනය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා මේ තඹ බෙදලා දෙන්න ඕනි. නමුත් පහුගිය කාලේ අපි දැක්කර පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙකුට මහා පරිමාණ වශයෙන් IDB එකෙන් තඹ ලබා දීලා තිබුණා. කර්මාන්තකරුවන්ට දෙන්න ඕනි. එයා ඒවා මේ රටේ පරිහරණය කරන්නේ නැතුව පිටකට යලි උණු කරලා පිටකටට අපනයනය කරලා තිබුණා. එතකොට මේ වගේ ජාවාරම් පහුගිය කාලේ සිද්ධ වුණා. රුපියල් මිලියන 63,708ක තඹ ආනයනය කරන ගමන් අපේ රටේ තියෙන තඹ පිටකටට අපනයනය කිරීම කළා. ඉතින් ඇමතිතුමා, දැන් අපි ආනයනය නවත්තලා තියෙනවා මම දන්න විදියට. ඒ නිසා මේවා දේශීය කර්මාන්තකරුවන් ළඟට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලංකාව ඇතුළෙම මේ තඹ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් තියෙනවද කියලා මම අහන්න කැමතියි.
කථානායකතුමනි, දැනටමත් එවැනි වැඩපිළිවෙළක් මේ සකස් කරගෙන යනවා. එතුමාගේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ මෙවැනි දැවැන්ත මුදලකට අපි ආනයනය කරනවා නම් ඒ තඹ අපිට මේ රට තුළම රීසයිකල් කරගන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතා වැදගත්. අපි ඒකට යොමු වෙනවායි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු කථානායකතුමනි, සේරුවාවිල තඹ සහිත පස් නිධියක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේක තඹ නිස්සාරණය කිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවත් සම්බන්ධ කරගෙන ගරු ඇමතිතුමා අපි අවැය යෝජනාවක් තිබෙනවා මේ සඳහා යම්කිසි සූදානමක්. මොකද අපේ රට ඇතුළෙම තඹ නිස්සාරණය කර ගැනීම හැකියාව තිබියදී මේ වගේ පහුගිය ආණ්ඩුව ඉතා අමනෝඥ විදියට මිලියන 63,000කට අධික මුදලක් විනාශ කරලා තියෙනවා. ඉතින් අපේ ආණ්ඩුවට යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද මේ වගේ නිදි ස්වභාවික සම්පත් වලින් මේ රටේ තඹ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා?
කථානායකතුමනි, දැනටමත් ස්වභාවික සම්පත් හරියාකාරව හසුරුවා ගැනීමට සැලැස්මක් ඉදිරිපත් කළ තියෙනවා රජය විසින්. ඒ සැලැස්ම සෞභාග්‍ය දැක්ම යන ප්‍රතිපත්තිමය ප්‍රකාශනයේ අඩංගු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේවත් අපි මෙතුමාගේත් ඒ අදහස් ඒකාබද්ධ කරගෙන ඒ වැඩපිළිවෙළ කරන්නට බලාපොරොත්තු වෙන බව මම මේ සභාවට කියනවා.
ඔව්, ලක්ෂණ
අපේ පළාත්වල බහනෝර් දිස්ත්‍රික්කයේ උඩරට පළාත්වල පාරම්පරික ගම්මාන 45ක් විතර තියෙනවා මේ තම ආශ්‍රිත ව්‍යාපාර හස්තකර්මාන්ත. ඉතින් ඒ අයට දැන් මේ සම්පූර්ණයෙන්ම නවත්තනවා නම් ඒ අයගේ අවශ්‍යතාවය ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න.
We'll take that into consideration on.
Thank you.
Thank you.
ඔව් මුසාමිල්
දැන් මිලියන 63,708ක තඹ ආනයනය කරලා තිබෙනවා. හැබැයි මං කිව්වා අර මරාගෙන මැරුණු ඉන්සා ෆාමඩ්ගේ තඹ කර්මාන්ත ශාලාවට තඹ දීලා තියෙන්නේ අර පිත්තල කර්මාන්ත කරුවන්ට දෙන්නේ නැතුව ඒ තඹ ටික දීලා තියෙනවා කථානායකතුමනි අපනයනය කරන්න. ඒ තඹ අපනයනය කළා ඒ කාලේ.
කාවින්ද ජයවදන මෙත්තමා.
ගරු කථානායකතුමනි නැගිනහිර විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ශර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව ප්‍රශ්නේ මං අහනවා.
ගරු කථානායකතුමනි ගරු වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක බෙටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වගකීමෙන් සීමා සහිත සමාගමක් වශයෙන් 2016-2029 දින සංස්ථාගත කර ඇත. අයන්න දෙක ඒ සඳහා මුදල් වැය කළ පුද්ගලයින් හා ආයතනවල නම් එතුමා අහනවා. ඒකට පිළිතුර ආයතනයේ කොටස් වලින් 90% ප්‍රමාණයක් හීරා පදනමට සහ 10% කොටස් ප්‍රමාණයක් අහමඩ් හිරාස් හිස්මුල්ලා යන අයට අයත් විය. අයන්න තුන ඒ පාලක මණ්ඩලයේ සිටි පුද්ගලයින්ගේ නම් 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගේ නම් පළවෙනි ඇමුණුම ලෙස මම එතුමාට ඉදිරිපත් කරනවා. අයන්න හතර මේ ආයතනය විසින් පැවැත්වීමට නියමිත තිබූ පාඨමාලා සංඛ්‍යාව 18ක් තියෙනවා. පාඨමාලා 18ක් තියෙනවා. අයන්න පහ එම පාඨමාලාවල නම් පිළිවෙලින් සඳහන් කරලා තියෙනවා දෙවන ඇමුණුමේ. ආයන්න මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඨමාලාවට දීලා තියෙන නම තමයි බැචුලර් ඔෆ් ආර්ට්ස් ඉන් ශරියා ඉන් ද ඉස්ලාමික් ස්ටඩීස්. ඈන්න ඉහත ආයතනය සම්බන්ධ වත්මන් රජයේ ස්ථාවරයේ උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතන ඈ යන්න ඒ අනුව අදාළ නොවේ.
ගරු ඇමතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගෙන් අහන හැම ප්‍රශ්නකෙදීම ඔබතුමා කල් ගන්න නැතුව මේ ගරු සභාවට ඒ අදාළ පිළිතුරු ලබා දෙන පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමනි අපේ කතෝලික ජනතාව 350කට වැඩි ප්‍රමාණයක ජීවිත අහිමි කරලා 500කට වැඩි ප්‍රමාණයක් අදටත් අබ්බඝාත වෙලා තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මේ ශර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව කතිකාවත ඇති වුණේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඔබ දන්නවා මේ පාස්කු ප්‍රහාරය එල්ල කරේ සහරාන් කියන ත්‍රස්තවාදියා. එතකොට මේ සහරාන් ත්‍රස්තවාදියාත් එක්ක ඍජුව සම්බන්ධතා පවත්වපු කෙනෙක් තමයි මේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා. එතකොට මේ ආණ්ඩුකාරවරයා පිළිබඳව ඊයේ දිනේදීත් ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සභාපතිතුමාත් කිව්වා මේ විශ්වවිද්‍යාලය පිළිබඳව අරන් තියෙන නීතිමය ක්‍රියාදාමය නීති විරෝධී කියලා. එතකොට එතුමා පැහැදිලිව අපි දැක්ක ඊයේ දිනේදී ජනාධිපති කොමිසම් සභාවට එන්නේ MSD ආරක්ෂාවත් සහිතව. අපි දන්නේ එතුමාට රජයෙන් මේ ආරක්ෂාව දීලා තියෙනවද කියලා. හැබැයි මෙතුමාට මුදල් ආවක පිළිබඳවත් දැඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන්න. මගේ ප්‍රශ්නය ගරු ඇමතුමනි ජනාධිපති මැතිවරණයට කලින් පැහැදිලිව පැවතිච්ච විපක්ෂය හැටියට ඔබතුමාලා කිව්වා මේ ආයතනය මේ විශ්වවිද්‍යාලය මේ ශර්යා විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවා කියලා. දැන් ඔබතුමාලා රජයේ ඉන්නේ. ඔබතුමා තමයි විෂයභාර ඇමතුමා. මේ ශර්යා විශ්වවිද්‍යාලය මේ නීති විරෝධී විශ්වවිද්‍යාලය ස්ථාපිත කරපු හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාගේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද කියන එක මම දැනගන්නට කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ තීරණය කළා තිබෙනවා මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කරන්න. ගිය අවුරුද්දේ ඇතුළත් කරේ 30,000. මේ අවුරුද්දේ 40,500යි. ඒතකොට අපිට භෞතික පහසුකම් අවශ්‍ය වෙනවා. මේ වැඩිපුර ශිෂ්‍යයන් ඇතුළත් කිරීම සඳහා යටිතල පහසුකම් ඒවා අවශ්‍ය වෙනවා. ඉතින් එම නිසා අපි අදහස් කරනවා මේ විශ්වවිද්‍යාලයේ සම්පත් ඒ සඳහා පාවිච්චි කරන්න. අත වශයෙන් මේ විශ්වවිද්‍යාලයේ සම්පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලයට වඩා බොහොම දියුණු මට්ටමක පවතිනවා. ඉතින් ඒවායේ ප්‍රයෝජනය අරගෙන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය වන්නේ. මම ඔබතුමාට කියන්න කැමතියි ඇයි මේ ප්‍රශ්න මෙහෙම ඇතිවන්නේ. දැන් මේ විදිහට දැන් එතන ඇවිල්ලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගාණක්. ඉතින් ඒවා කොහෙන්ද එන්නේ? මේ මුදල්වල මූලාශ්‍රය කුමක්ද? ඒ මුදල් මොකක් සඳහාද මේ රටට එන්නේ? ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම පැවරෙන්නේ මහා බැංකුවේ එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් එකට, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට. එතකොට ඒකේ අවසරයක් නැතිව මේසා විශාල මුදලක් පුද්ගලයෙකුට හෝ භාරයෙකුට ලැබීම සම්පූර්ණයෙන් වැරදි. ඉතින් ඒක අපි කරන්න ඉඩ තියන්නේ නැහැ. අපි කරන්න ඒක ඉඩ තියන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයක් තියෙනවානේ. මුදල් ගේන්න එපා කියන එක නෙමෙයි, එන මුදල් පිළිබඳ ඒ සියලුම විස්තර රජයට දිවෙන්න. ඉතින් ඒක තමයි ගරු මන්ත්‍රීතුමා අපේ ප්‍රතිපත්තිය.
ගරු කථානායකතුමනි, මම අහපු පළවෙනි ප්‍රශ්නෙට මට උත්තරේ හම්බුන්නේ නැහැ. මම අහන්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක් ගරු ඇමතුමාගෙන්. මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද නැද්ද කියන එක විතරයි මම අහන්නේ. මේ ශර්යා විශ්වවිද්‍යාලය
රජයට පවරාගෙන, ඒ කියන්නේ අපි අනිත් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරන ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ක්‍රමවේද කොයි විශ්වවිද්‍යාලයටද සම්බන්ධ කරන්නේ, ඒ පිළිබඳ අවසාන තීරණයක් නැහැ. හැබැයි පැහැදිලිව ඒක පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලිව මම ගරු මන්ත්‍රීතුමාට කියනවා, පෞද්ගලික ආයතනයක් හැටියට මේ පාලක මණ්ඩලය යටතේ අපි කිසිසේත් තියන්නේ නැහැ. ඔය ඒක දැන් අපි මම
ඔබතුමාගේ ප්‍රශ්න දෙක ඉවරයි.
අපි නැහැ මම මන්ත්‍රීතුමාට කිව්වා කිසිම පිළිගැනීමක් නැහැ. අපි ඒක පිළිගන්නේ නැහැ. ඔව්, අපි පවරගෙන අපේ අනිත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නැහැ. ඒක අපි ඒ ලිපිට ප්‍රකාශ කරනවා.
ඔව්, ජයදන් මැතිතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මම ඇත්තට මේ ප්‍රශ්නෙන් බලාපොරොත්තු වුණේ රජය මේ විශ්වවිද්‍යාලය පවර ගන්නවද නැද්ද කියන කාරණේ විතරයි. ඒක වටේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගරු කථානායකතුමනි, දැන් මේ ප්‍රශ්නෙට අනුව මේ ශර්යා විශ්වවිද්‍යාලය අපේ ඇමතුමා උත්තර දුන්න විදිහට මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැටියට ශර්යා නීතිය මේ පාඨමාලාවක් හැටියට ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලය මේ රජය පවරාගත්තේ නැත්නම් රජයට, ඒ කියන්නේ මේ රටේ අහිංසක දරුවන්ට අන්තවාදී මතවාද සහිත ශර්යා නීතිය උගන්වනවා. ඒ විතර නෙවෙයි, මම දැනගන්න කැමති එහෙමනම් අනිකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් මේ ශර්යා නීතිය ඉගැන්වීමට මේ රජය ඉඩකඩ ලබා දෙනවද කියන එක මම දැනගන්න කැමති.
ගරු මන්ත්‍රීතුමා, 2015 ඉස්සෙල්ලා පැහැදිලි වැඩ පිළිවෙලක් තිබුණා. ඒ කියන්නේ මෙහෙම ශරියා නීතිය වෙන නොයෙක් පාඨමාලාවල මුවාවෙන් විරසකයේ වෛරය වැපිරීමට අපි ඉඩ තිබ්බේ නැහැ. වෙන එකක් තබා 2015 පස්සේ විදේශීය කතිකයන්වන් ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන මොකක්වත් හොයන්නේ නැතුව එයාපෝර්ට් එකේදී ඔන් අරයිවල් වීසා දුන්නා. ඉතින් අපේ කාලේ එහෙම කළේ නැහැ. කවුරු හරි වීසා එකක් ඉල්ලුවොත් මේ මද්‍රාසා මේවයි උගන්වන්න. එතකොට බුද්ධි අංශ බොහොම සැලකිලිමත්ව පරීක්ෂා කළා ඒ පුද්ගලයාගේ ඉතිහාසය. ඒ අනුව බුද්ධි අංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර ඉතාමත් සමීප සම්බන්ධයක් තිබුණා. ඒවා ඔක්කොම අඩාල කළා, ඒවා අහෝසි කළා. ඒ සියල්ලක්ම කළේ සංහිඳියාවේ නාමයෙන්. ඒක නෙවෙයි සංහිඳියාව. ඊට පස්සේ මොකක්ද වුණේ? කිසිම පාලනයක් තිබුණේ නැහැ. අසීමිත නිදහසක් දුන්නා. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕනෑම පාඨමාලාවක් ඕනෑම තැනක උගන්වන්න අසීමිත නිදහසක් යහපාලන රජය දුන්නා. ඒකේ අස්වැන්න තමයි දැන් වපුරන්නේ. විරසකයේ පතුරුවා. ඒකේ අස්වැන්න දැන් නොමසුරුව මේ අස්වැන්න නෙලන තත්වයක් තමයි අද ඇතිලා තියෙන්නේ. අපේ කාලේ එහෙම තිබුණේ නැහැ. මේකට අපි ඉඩ දුන්නේ නැහැ. මොකද යන්ත්‍රණයක් තිබුණා ගරු මන්ත්‍රීතුමා. බොහොම ශක්තිමත් යන්ත්‍රණයක් තිබුණා. ඒ යන්ත්‍රණය චේතනාන්විතව අහෝසි කළා දැම්මා සංහිඳියාවේ නාමයෙන්. ඒක තමයි උනේ.
ඔව් ජාදනට.
ගරු ඇමතුමා, ඒ කියන්නේ දැන් ඔබතුමා පැහැදිලිව අපිට මේ මේ සභාවට කියන්න ශර්යා නීතිය මේ රටේ උගන්වන්න දෙනවද නැද්ද කියන එක මේ රජය, මේ විශ්වවිද්‍යාලය හෝ වෙනස් විශ්වවිද්‍යාලයක
මොනවා උගන්වුවත් පාඨමාලාව කුමක්ද? ඒකේ හරය සබ්ස්ටන්ස්, ඒ සිලබස් එකේ නිර්දේශය මොකක්ද? ශර්යා නීතිය හෝ මොකක් වුණත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපි හොයලා බලනවා මොන විෂයක් වුණත්. ඒ විෂය නම නෙවෙයි වැදගත් වෙන්නේ, මොකක් හරි නමක් දීලා. ඔව්
ඔව් ජයවර්ධනතුමා,
ඔබතුමාට පුළුවන්ද ශර්යා නීතිය කියන්නේ මොකක්ද කියන එක ගරු සභාවට පැහැදිලි කරන්න? මොකද ඔබතුමා කියන විදිහට ඔබතුමාලා තාම අධ්‍යයනය කරන අවුරුද්දක් මේ රටේ බලයට ඇවිල්ලා ශර්යා නීතිය මේ රටේ උගන්වන්න දෙනවද නැද්ද කියන එක පිළිබඳව විශ්වවිද්‍යාලවල හෝ වෙනත් ආයතනවල
ඔබතුමා අවුරුදු පහක් වුණාද මේ කවුද මේ ප්‍රශ්නේ කවුද ඇති කරේ? අපේ 2015 ට ඉස්සෙල්ලා මෙහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔබතුමන්ලා ඇති කරපු ප්‍රශ්නේ විසඳීමට තමයි අපි දැන් උත්සාහ දරන්නේ. ඔබතුමන්ලා අපිට දායාද කරපු ප්‍රශ්නයක් මේක. රටට දායාද කරපු ප්‍රශ්නයක් මේක. අපේ කාලේ මෙහෙම ඉඩ දුන්නේ නැහැනේ මන්ත්‍රීතුමා. මෙහෙම ඉඩ දුන්නේ නැහැ අපේ කාලේ මේ එකක්වත් කරන්න.
ඔව් ජයදරන්ත.
ශර්යා විශ්වවිද්‍යාලය ආරම්භ කර එකට මුල් ගල තිබ්බේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ගරු ඇමතුමා. මේ ඒ පැත්තට මේ පැත්තට බෝලේ පාස් කරන්න එපා. දැන් ඔබතුමාලා බලයේ ඉන්නේ. ඔබතුමාලාට තමයි මේ රටේ වගකීම දීලා තියෙන්නේ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඔබතුමාලාට ඡන්ද දුන්නා. ජනාධිපතිවරණයේදී ඔබතුමාලා පැහැදිලිව කිව්වා මේ රටේ අන්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නේ නැහැ. මේ රටේ ශර්යා නීතිය උගන්වන්න දෙන්නේ නැහැ. මේ රටේ මොනවාද ගබ්සා කරපු අයට විරුද්ධව නඩු දානවා. ඊට පස්සේ ડોක්ටර් ශාපි ශාබ්දීන් වෙල්ලනවා කියලා ඔබතුමාලා කිව්වා. දැන් ශාපි ශාබ්දීන් අමතක වෙලා තියෙනවා. ශර්යා නීතිය අමතක වෙලා තියෙනවා. මේ බැටික්ලෝ කැම්පස් එක අමතක වෙලා තියෙනවා. අද වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව යන්නේ නිලධාරීන්ගේ පස්සේ. නමුත් මේකට උඩගෙඩි දුන්න, මේකට බෝම්බේට අවශ්‍ය කරන ඒ ත්‍රස්තවාදී කටයුතු උගන්නපු ඒ අයට ඒ මානසිකත්වය ඇති කරපු අය පිටිපස්සේ යන්නේ නැහැ. අද අපි කතෝලික ජනතාව හැටියට
බලන්නේ වැඩි ගැත්තා මේ ප්‍රශ්නේට.
කොහොමද කටයුතු කරන්නේ කියලා කතා කරනවා. ඒ කාලේ උනේ පටු පරමාර්ථ සඳහා යම් යම් අන්තවාදී කොටස්වල දේශපාලන සහයෝගය ලබා ගැනීම සඳහා මේ සියල්ලක්ම කළා. ඒක තමයි ඇත්ත කතාව. ඒක කවුද කරේ කියන නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි බොහොම පටු අරමුණක් තිබුණා. ඒ ඒ ඒ ඒ බලවේගවල සහයෝගය රජයට ලබා ගැනීම සඳහා මේ සියල්ලක්ම කරන්න ඉඩ දුන්නා. කිසිම පාලනයක් තිබුණේ නැහැ. අපේ කාලේ මේවට අපි ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒකේ පළවිපාක තමයි දැන් ඇස්පනා පිට පේන්නේ. එදා තිබිච්ච යන්ත්‍රණය චේතනාන්විත විනාශ කළා. ඔබතුමාට කියන්න බෑ නේ ඒක එහෙම නෙවෙයි කියලා. කොයි රටේද ප්‍රීචර් කෙනෙකුට මෙහෙම උගන්වන්න හදන කෙනෙකුට කිසිම විභාගයකින් තොරව එයාපෝර්ට් එකට ආවම වීසා ඔබතුමා මට කියන්න කිසිම රටක එහෙම ඉඩ දෙනවද? හැබැයි යහපාලන රජය ඒක කරා. ඔව්
right now you are taking too much time for this
so and is it නෑ මං ගරු කතා නැහැ තුනේ මං පැහැදිලි කරුවා අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. අපි මේවා එකකටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි මේවා සම්බන්ධයෙන් හොයලා බලනවා. සෙන්ට්‍රල් බැංක් එකේ එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් එකේ අවසරය නැතුව මේ විදිය මුදල් කිසිම කෙනෙකුට කිසිම පෞද්ගලික භාරයකට ලබා ගැනීමට අපි ඉඩකඩ සලසන්නේ නැහැ. ඒ සියල්ලක්ම මේ රජයේ නවත්වන බව මම මේ ගරු සභාවට බොහොම පැහැදිලි
කරන්න ස්තුතියි. ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා,
මම අහනවා කතානායකතුමනි, ගරු කතානායකතුමනි, පිළිගනිමි A2 චක්‍රා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 628 කැකිරාව නගරයට අදාළව ඉඩම් ඔප්පු ලබා දීම සඳහා 2019/12/13 වැනි දින ඉඩම් සමීක්ෂණ පවත්වා ඇත. එහිදී 2020/03/13 වන දිනට පෙර විරෝධතා ඉදිරිපත් කිරීමට දැන්වීම් පළ කළද විරෝධතා නොමැති වූ හේයින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ NCP-PLC LIRAC L 3 කැකි 0.3 ඉඩම් කච්චේ රිහා 2027/31 දිනැති ලිපියෙන් ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ආ දෙක 2028/21 වන දින ඉඩම් කච්චේරි පැවැත්වීමෙන් අනතුරුව බලපත්‍ර ලබා දීමට නිර්දේශිත නාම ලේඛනය කැකිරාව ප්‍රාදේශීය ලේකම් විසින් උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස් වෙත 20/20/10/5 වෙනි දින යොමු කර ඇත. ආ තුන ඉහත දෙකෙහි සඳහන් පරිදි උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කර ඇති නිර්දේශිත නාම ලේඛනය අනුමත වීමේ පසු ඔප්පු සෑදීමේ කටයුතු කිරීමට නියමිතය. ඈ අදාළ නොවේ.
බොහොම ස්තුතියි ඇමතුමනි. පළවෙනි ප්‍රශ්නේ, ඒ වගේම ඔබතුමා දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදහස් වෙච්චි කාලේ ඉඳලා දැන් අවුරුදු 70කට වැඩි අවුරුද්දක් වෙලා තියෙනවා. ඒකදී අනුරාධපුර කියන ප්‍රධාන නගර වාගම තව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන මදවච්චිය, කැපිදිගොල්ලාව, ඒ වගේම තමුත්තේගම, මේ වගේ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගර කීපයක් තියෙනවා. ඒ තියෙන ඉඩම් වලට වටිනාකමක් නැතුව තමයි තියෙන්නේ. අදිශියටකවත් ව්‍යාපාරිකයොන්ට තමන්ගේ ඔප්පුව තියලා මුදලක් ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තාම තියෙන ඔප්පු නැතු ඉඩමක්, කඩයක්. එතකොට එව්වට මහ විශාල බදු ප්‍රමාණයක් මාසික ගෙවනවා. ගෙවලා ව්‍යාපාරිකයොන්ට ආදායමක් නැති වෙනකොට දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබතුමාත් ඉන්නවා, ප්‍රධාන නගරවල තියෙන කඩවල් වහලා තියෙනවා. ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා, ඉතා ඉක්මනින් ඒ ඔප්පුව ලබා දෙන්න පුළුවන් විදියට අපිට දිනයක් කිව්වොත් මේ සභාවදී මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා.
දැනට මේ පිළිතුරේම සඳහන් වෙනවා, දැන් ඉඩම් කච්චේරි කැකිරාව ගත්තම අපි දැන් ඉඩම් කච්චේරි තියන්න විරෝධතා නැති නිසා කියලා පුළුවන් තරම් ඉක්මනින් ඔප්පු ටික අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා හොඳ ප්‍රශ්නයක් දැන නැංගුවේ, ඇත්තටම අනුරාධපුර ඇතුළු ප්‍රධාන නගරවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාණිජ සහ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන ඒ වගේම බදුකරුවන්ට අධි විතරක් නෙමෙයි ලංකාවේම ඒ බදු ගෙවන්න තියෙන අපහසුකම නිසා බදු ගෙවීම පැහැර හරිනවා. බදු බර වැඩි නිසා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට. ඒ අනුව 120% සහනයක් ලබා දෙන්නත්, ඒ වගේම මේ බදු මුදල අවුරුද්දේ එක කාර්තුවක් හැටියට 4 පාරකට මුදල බදු මුදල ගෙවන්නත් අවශ්‍ය ඒ සහනය දැනටම අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ගෝඨාභය රාජපක්ෂ අධිකාර ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම ඉඩම් ප්‍රශ්නය විසඳන්න තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ කඩිනමින්. හැම කෙනෙකුටම තමන්ගේ වාණිජ ව්‍යාපාරට හෝ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අයට නිෂ්පාදන ක්‍රියාවලිය යෙදෙන ඒ ඉඩම් වලට පුළුවන් තරම් ඉක්මනින් බැංකු ණයක් ලබා ගන්න ආකාරයට ඒ පහසුකම සහ ඒ බලපත්‍රයේ ඔප්පුව ලබා දෙන්න කියලා අපි ඒක කරාන යනවා.
ප්‍රශ්නය, ඔබතුමා දන්නවා අපේ දැන් ඉන්න වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කලාවව දීවිර ගම්මාන කියන ගම්මානේ එක සාදුසෙන රජතුමාගේ යුගයට පෙර ඉඳලා කලාව විජිතපුර පුලියංගොළම කියලා ගම්මාන අය පදිංචි වෙලා හිටියා. ඔබතුමා තමයි අවුරුදු 15ට පෙරේ ගම්මාන හැදුවේ. ලස්සන පාරවල්, ලස්සන විදියට ඒ ගම්මාන හදලා විදුලි, ඒ වගේම විදුලි වැට, ඒ ඔක්කොම තියෙද්දිත් මට මතකයි මීට පෙර අපේ අවුරුදු 4 මාර කාලයක් මම පාර්ලිමේන්තුවේ හිටියා. අවුරුදු 4 මාරක් උනන්දු වුණා වඩින් ජීවේ කණ්ඩායම ඇවිල්ලා අපිට අයිති ඉඩමක් කියනවා. අපේ අත්තලා මුත්තලා ඒ හිටපු ස්ථානේ තමයි ඔබතුමා නීත්‍යානුකූල ඒ අයට ගෙවල් හදලා දීපු ඉඩමක්. නමුත් වනජීවීන් ඇවිල්ලා මහවිශාල කරදරයක් කරලා ඒ ගම්මාන ඉන්න අය තමන්ගේ ජීවිතේ දීවිර කටයුතු වලටත්, ඒ වගේම කෘෂිකර්ම කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ අයට සහනයක් තාම නැත. ඒ වගේම තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන මම හිතන විදිහට නිවාස අමාත්‍යංශයක් හදලා දිනවා 3-400කට වැඩිය. ඒ ගම්මානවල වටිනාකමක්
ඉති කරන්න ප්‍රශ්නේ
වටිනාකමක් නැති නිසා ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ඔබතුමාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම සතුටෙන් ඔබතුමාට ස්තුති කරන්න ඕනයි. දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මා විශාල ඉඩම් නැතුව ඔප්පු නැතුව අයට ඔප්පු දීලා කටයුතු කරනවා. ඔබතුමාලට මම ඉල්ලීමක් කරනවා ලබන අවුරුදු 4-5 මේම හැද අපි අදගෙන ගියා වගේ අදගෙන ගියන් නැතුව ලබන මෙතිවරණ පොරොන්දුවක් වශයෙන් මේක අපි ඔප්පු ලබා දෙනවා කියන නැතුව ඔබතුමාට බාර දීලා තියෙන අමාත්‍යංශයේ ඔබතුමා ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙන නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාගේ සමස්ත ලංකාව තියෙන ඔප්පු ප්‍රශ්න ඉතාම ඉක්මනින් නිවැරදි කරලා දෙන දිනයක්
සිදී මන්ත්‍රීතුමා ඊළඟ ප්‍රශ්නේ ගණිත කරනවා තිලකමැතිතුමා. ඉතින් ඔබතුමා ප්‍රශ්නේනේ අහන්නේ ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ දීර්ඝ කතාවක් නේ කරේ. හරි ඔබතුමා උත්තරයක් දෙන්න එහෙනම්.
මොකද මේ
අහනවා කතා නැහැ තුමනේ.
එතුමාගේ නෑ දෙවෙනි එකට උත්තරයක් දුන්නේ නෑනේ
මම. ඔව් දෙන්න.
දැන් ඇත්තටම මම මේ උතුරු මැද පළාතේ උතුරු මැද පළාතේ මම දීවර ඇමතිවරයා වශයෙන් කටයුතු කරනකොට තමයි මේ කියන ගම්මානේ ඇති කරේ මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා දීවර ඇමති කාලේ තමයි මේ ගම්මානේ පටන් ගත්තේ. දැන් අවුරුදු 16ක් විතර වෙනවා. ඉතින් ඇත්තටම වනජීවි දෙපාර්තමේන්තුවේ මමත් හේපවතාවක් ඉල්ලා සිටියා මේක නිදහස් කරලා දෙන්න කියලා. මොකද ගෙවල් හදලා ඒ සියලුම සංවර්ධන කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් වනජීවි අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා මේක නිදහස් කරලා දෙන්න කියලා. ඒ ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රී.
හරි බොහොම ස්තුතියි ගායන්ත කරනවා තික මන්ත්‍රී.
මම අහනවා කතා නැහැ තුමනි. සෞඛ්‍යමත්තුමි.
සෞඛ්‍යමත්තුමකින් ඇසීමට.
ගරු කතා නැහැ තුමනි. චති දේක කාලයක් කියලා නේද?
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම රටේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අද දින අපි උදේ දැක්කා ජනමාධ්‍ය තුළ ආරක්ෂක උපදේශකතුමා එනවා ඉන්දියාවේ. ඒතකොට ඒ ආරක්ෂකතුමා එන්නේ නැගෙනහිර ජැටිය
සම්බන්ධයෙන්. නෑ ඒ ප්‍රශ්නේට දිනයක් ඉල්ලගන්න වෙනම දිනයක් ඉල්ලගන්න අද නෙමෙයිනේ එක් කරන්න ඕනේ. හෙට ගන්න.
යන්නේ ප්‍රශ්න අස්සේ මේ වෙන එකක් අහන්න බෑ නේද? 91
ඉවරයි
කාරණා. ඒක නයි
ප්‍රශ්න යන්නේ.
ඒක මන්ත්‍රීතුමා අදාළ වෙන්නේ ඔබතුමාගේ පෞද්ගලික අත්වේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් සඳහා පමණයි. වෙන මන්ත්‍රීවරයෙක් ඔබතුමාගේ නම කිව්වොත් ඔබතුමා නැගිටින්නේ අන්න ඒ කාරණේ මත ඉඳගෙන. එහෙම ඒක ඕක මේ ඔබතුමාට පෞද්ගලික මේ සභාවේ ගත කරපු ප්‍රශ්නනේ. කරුණාකරලා අපේ සභාවේ කාලය නාස්ති කරන්න නැතුව මේක ඔබතුමා ඔය කියන ප්‍රශ්නේ මේ කාරණේට අයිති වෙන්නේ නැහැ. ඒක ඔබතුමා ඒ ඔබතුමාගේ අයිති වෙන්නේ ඔබතුමාගේ පෞද්ගලිකත්වයට හානි වෙන ප්‍රශ්නයක් මතුවනා නම් ප්‍රමණයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුති. එහෙම එකක් නැහැ. රටි දෙවන වටේ අහන්න. ඒක හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්න අහනවා.
කාලේ නාස්ති කරනවා. 27-2 ප්‍රශ්නේ
සභාගත කරනවා.